Okay, Honorable Mujibur Rahman, can you second that no confidence motion presented by Dr. Honorable Ajit Silva? You have 10 minutes to second that motion, Honorable Member.
Yes, yeah. Thank you very much. Now only my time starting.
Yes, yes, your time starts now.
Garu niyojya kathanayaka tumani Ajit Pera Garu Mantrituma Visin idiripat karapu e viswasamange yojanawa sammata karamin mage adahas dakkeyen patan ganna. Garu niyojya kathanayaka tumani ada විශේෂයෙන්ම බන්ධනාගාර අධිකරණ ඒ බාරව ඉන්න ඇමතිතුමාට හර්ෂණ ඇමතිතුමාට මේ විශ්වාස භංගයක් අපිට ගේන්න සිද්ධ වුණේම මම හිතන්නේ අපේ අජිත් පෙරේරා ගරු මන්ත්‍රීතුමා කරුණු ගණනාවක් පැහැදිලි කරා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේ බන්ධනාගාරයේ ඇතිවෙච්ච මේ සිදුවීම මේ පළවෙනි සිදුවීම නෙමෙයි. අතීතයේ මීට කලින් හිටපු ආණ්ඩු කීපයකම බන්ධනාගාර තුල මෙවැනි කලාකාරී ඇසිරීම් මෙවැනි ජීවිත අහිමිවීම් මීට පෙරත් සිදු වෙලා තිබෙනවා. ඒ සිදු වෙලා තිබෙන හින්දා තමයි මේක කලින් මේක ඇති වෙලා තිබෙන හින්දා තමයි ජාතික ජනබලවේගයේ මැතිවරණ ප්‍රකාශය තුල එතුමන්ලා ඒක ඇතුළත් කරන්නේ. මේ වගේ සිදුවීම් ඇති වෙලා තියෙන හින්දා. ඒ හින්දා ඒක ඇතුළත් කරනකොට මිනිස්සුත්වයේ පාදක බන්ධනාගාරයක් යුක්තිගරුක රැඳවුම් දිවියක් කියලා තමයි ප්‍රතිපත්ති ප්‍රකාශයේ 207 වෙනි පිටුවේ තමුන්නාන්සලා සඳහන් කරලා තියෙන්නේ. මෙවැනි සිදුවීම් දන්නේ හින්දා. ඒ හින්දා ඒක තුල ගන්නා වූ ක්‍රියාමාර්ග බන්ධනාගාරයේ බලයට පත් වුණාට පස්සේ බන්ධනාගාරය තුල ඇති කරන වෙනස්කම් ඒව තුල යටිදල පහසුකම් දිනු කරන ඒවා රැඳවියන්ට ලබා දෙන පහසුකම් ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව බන්ධනාගාරය හදනවා කියපු එක ඊළඟට යහපත් කල්ප්‍රියාවෙන් ඉන්න අයව නිදහස් කරන එක ඊළඟට සුළු වැරදි වලට අහු වෙලා ඉන්න අයට ඒගොල්ලන්ට මොකද වෘත්තීය පුහුණු ලබා දෙන ඒවා නොයෙකුත් දේවල් එතුමන්ලගේ ප්‍රතිපත්ති ප්‍රකාශය තුල තියෙනවා. එහෙනම් අරිෂණ ඇමතිතුමා මේ සිද්ධිය දන්නවා. මෙවැනි සිදුවීම් බන්ධනාගාර තුල ඇති වෙන්න පුළුවන් කියන එක දැනගෙන හිටියා. ඒ දැන් කල්තියාම දන්නවා. ඒ දන්නා හින්දා තමයි අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමා එතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ තුලට බන්ධනාගාර සම්බන්ධව ගන්න ඕන ප්‍රතිසංස්කරණ ගැන ප්‍රතිපත්ති ප්‍රකාශයට ඇතුළත් කරේ. ඒ හින්දා මේක කියන්න බෑ මේ එකපාරටම එක උනායි කියලා. ඒ හින්දා තමයි ඒක අද කියවුවම අපි සියලු දෙනාම මේක ඇමතිවරයා Taman මේක දැනගෙන මේක හිතාමතාම මගහැරියයි කියන එක චෝදනාව අද එතුමාට එල්ල වෙන්නේ. ඒ හින්දා තමයි විශ්වාස භංගෙ ගේන්න උනේ. නැත්තම් අපිට විශ්වාස භංගෙ ගේන්න ඕනේ නැහැ. විශ්වාස භංගෙ ගේන්න උනේ මේක කල්තියාම දැනගෙන හිටියා. මේකේ තදබදයක් තිබෙනවා මේකේ නොයිකෝ කහකාරයේ ප්‍රශ්න තියෙනවා යටිදල පහසුකම් තියෙනවා 10000ක් ඉන්න ඕන තැනක 40000ක ප්‍රමාණයක් ඉන්නවා ඒ ඔක්කොම දැනගෙන හිටියා ඒක දැනගෙන හිටියේ නැහැ කියලා කියන්න බෑ ඊළඟට ගරු සභා කතානායකතුමනි ඊළඟට විශේෂ දේ තමයි පුරප්පාඩු දැන් එතුමා බන්ධනාගාර ඇමතිකම බාර අරගෙන අවුරුදු 1කමාරක් වෙනවා අවුරුදු 1කමාරකට වැඩි පුරප්පාඩු තියෙනවා දැන් අවුරුද්දක් තිස්සේ ඒ පුරප්පාඩු පුරවලා නැහැ. දැන් අපි ගත්තොත් එහෙම බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයාව අයින් කරලා මේ වෙනකොට අවුරුද්දක් වෙනවා ඒ පුරප්පාඩුව පුරවලා නැහැ. ඊළඟට අතිරේක බන්ධනාගාර කොමසාරිස් ඒ තනතුර තියෙනවා පුරප්පාඩුපත් කරලා නැහැ. එක තනතුරක් තියෙනවා පුරප්පාඩු. ඊළඟට තියෙනවා බන්ධනාගාර අධිකාරී විශේෂ ශ්‍රේණියේ පුරප්පාඩු 5 දෙනෙක් ඉන්නවා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි පුරවලා නැහැ. ඊළඟට අපි බැලුවොත් එහෙම බන්ධනාගාර අධිකාරී 17 දෙනෙක්ගේ ඉන්න ඕනේ. 14 දෙනෙක්ගේ පුරප්පාඩු තියෙනවා. 3 දෙනයි ඉන්නේ පත් කරලා නැහැ. ඊළඟට සහකාර බන්ධනාගාර අධිකාරී පිරිමි 40 දෙනෙක් ඉන්නෝනේ 40 දෙනෙක් අනුමත කරලා තියෙනවා ඉන්නේ 22යි 18 දෙනෙක්ගේ පුරප්පාඩු තියෙනවා පත් කරලා නැහැ ඊළඟට බන්ධනාගාර ජේලවලු කාන්තා 3 දෙනෙක් අනිවාර්යයෙන්ම ඉන්නෝනේ එක්කෙනා ඉන්නේ දෙන්නෙක්ගේ පුරප්පාඩු තියෙනවා පත් කරලා නැහැ ඊළඟට බන්ධනාගාර ජේලර් පිරිමි 30 දෙනෙක් අනුමත කරලා තියෙනවා කාඩර් එක 11 දෙනෙක්ගේ පුරප්පාඩු තියෙනවා පුරවලා නැහැ ඊළඟට ජේලර් පළවෙනි පෙළ ජේලර් කාන්තා 4 දෙනෙක් ඉන්නෝනේ 4 දෙනෙක්ම නැහැ 4 දෙනාම පුරප්පාඩු ඊළඟට ගරු නියෝජ්‍ය කතානායකතුමනි පළවෙනි පෙළ පිරිමි 59 දෙනෙක් ඉන්නෝනේ ජේලර් වරු ඒකෙන් 9 දෙනෙක්ගේ පුරප්පාඩු තියෙනවා පුරවලා නැහැ මෙන්න මේ විදිහට අපි ගියොත් එහෙම ගරු කතානායකතුමනි බන්ධනාගාරයේ ඉන්න
පරිපාලනයේ ඉන්න ඕන 1357ගේ පුරපාඩු තියෙනවා මාස 6කට වඩා වැඩි මේ ඇමතිතුමාගේ වගකීම තමයි ඒ පුරපාඩු පිරවීම ඇමතිතුමා ඒ කාර්ය කරලා නැහැ ඉතින් මෙච්චර පුරපාඩුවක් තියෙද්දී බන්ධනාගාරයක් තියා කුකුල්කොටුවක් පාලනය කරන්න බෑනේ නේද කුකුල්කොටුවක් පාලනය කරන්නත් බෑ මේම පුරපාඩු තිබුණොත් බන්ධනාගාරයක් කොහොමද පාලනය කරන්නේ ඉතින් ඇමතිතුමා පැහැදිලිවම එතුමාගේ වගකීම බැහැරලා තියෙනවා. දැන් 1357ක පුරප්පාඩු තියෙනවා. අවුරුදු එකහමාරක් එතුමා තනතුරු දරනවා. ඒ අවුරුදු එකහමාර තුල එතුමා මොකද්ද මේ තනතුරු පත්වීම වෙනුවෙන් කරේ කියන එක තමයි අපි දැන් ප්‍රශ්න කරන්නේ. ඒක පාරණය කරන්න බැරි වුණ එකින් තමයි. ඒ හින්දා විධායකයේ ශ්‍රේණියේ නිලධාරීන් නැතුව විධායක ශ්‍රේණියේ තීන්දුව తీරන ගන්නේ නැතුව කොහොමද ඒගොල්ලෝ බන්ධනාගාරනේ පාලනය කරන්නේ? ඒ විධායක ශ්‍රේණියේ නිලධාරීන්ගේ පුරප්පාඩු තියෙනකොට ඒ තීන්දුව తీරන ගන්න ඕන කට්ටිය එතන නැති වුණාම කවුද ඒ තීන්දුව తీරන ගන්නේ? ඒ හින්දා මෙතන එදා ඒ සිදුවීම ඇති වුණේ 5 වෙනිදා සිදුවීම ඇති වුණේ 6 වෙනිදා දක්වා මේ සිදුවීම ගියේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි වෙන මොකක් හින්දවත් නෙමෙයි කලමනාකාරීත්වයේ තිබෙන අසමත්භාවයේ හින්දා තමයි මේක දිගටම ගියේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි 5 වෙනිදා සිද්ධිය වුණා 5 වෙනිදා දෙන්නෙක් මැරුණා ඒ 5 වෙනිදා දෙන්නෙක්ගේ ජීවිත අහිමි වුණාම ගරු නියෝජ්‍ය කතානායකතුමනි එදා හවස විදේශික සිරකරුවන් 12 දෙනෙක් වෙතින් අයින් කරගත්තා. ඇයි විදේශීය සිරකරුවන් 12 දෙනාව අයින් කරගත්තේ? ඇයි ඒ? ඒ කියන්නේ යම් කිසි හෝඩුවාවක් තිබුණා මේක ඊළඟ දවසේත් මේ ප්‍රශ්නය ඇති වෙන්න පුළුවන්. ඒ ඇති වුණාම මේ විදේශීය සිරකරුවන්ගේ ජීවිතවලට හානියක් වුණොත් රජයේ වග කියන්න ඕනේ හින්ද තමයි ඒ 5 වෙනිදා සවස විදේශීය සිරකරුවන් 12 දෙනාව අයින් කරගත්තේ. කාගේවත් නෙමෙයි ඉන්දියානු සිරකරුවෝ. මෙල කවුරුවත් නෙමෙයි ඒ ඉන්දියන් කට්ටිය යව අයින් කරගත්තා. ඇයි ඒගොල්ලන්ගේ ජීවිත මේ ලංකාවේ ඉන්න සිරකරුවන්ගේ ජීවිත නෙමෙයිද? ඒයිනේ ඉන්දියාවට තියෙන බයට 12 අයින් කරගත්තා. මොකද ඉන්දියාවට උත්තර දෙන්න එපා. එතකොට ලංකාවේ ඉන්න සිරකරුවන්ගේ ජීවිත නෙමෙයිද? එතකොට එදා හරියට මේක කලමනාකරණය කරා නම් ඒ එදා ප්‍රචණ්ඩකාරී ලෙස ඇසිරුණු ඒ සිරකරුවන්ව හඳුනගෙන තිබුණා නම් ඒගොල්ලන්ව එදාම අයින් කරලා වෙන සිරකරුවන්ට යවන්න
තිබුණා.
එතකොට ඒගොල්ලන්ව යවන්න තිබුණා වෙන සිරකරුවා 3 මිනිත්. ගරු කතානායකතුමනි මේ විනාඩි 3යි මම ටයිම් එක බලන් කතාන්නේ. නෝ ආයි මයි බී වොචින් දිස් මයි වොච් 3 මිනිත්. right okay. එතකොට පැහැදිලිවම ඒක කලමනාකාරී නිත කරන්න බැරි වුණේ අසමත්භාවයේ හින්දා. ඒ හින්දා තමයි එදා ඒ තීන්දුව ගත්තා නම් මේක නොවෙන්න තිබුණා. එදා ප්‍රචණ්ඩකාරී ලෙස ඇසිරුණු ඒ අනිකුත් සිරකරුවන්ව හඳුනගෙන එතනින් අයින් කරලා තිබුණා නම් 6 වෙනිදා මේ සිදුවීම ඇති වෙන්න තිබුණා. ඒක කරන්න ඇමතිතුමා එදා ඒ දවසේ මේ සිද්ධියත් එක්ක සම්බන්ධ වුණේ නැහැ. ඒ හින්දා මේ සිද්ධියත් එක්ක සම්බන්ධ වුණේ නැහැ. එතුමාව සම්බන්ධ කරගන්න බැරි වුණයි කියන එක තමයි තොරතුරු වාර්තා වෙන්නේ. ඒ හින්දා අපි කියනවා එතුමා මේකේ බාර ගන්න ඕනේ. ඒ හින්දා අනිත් එක තමයි අනිත් පැහැදිලිවම විශේෂ දේ තමයි ගරු නියෝජ්‍ය කතානායකතුමනි එදා ඒ අවිගබුඩාවේ. දැන් අවිගබුඩාවේ කඳුළු ගෑස් තිබුණේ නැහැ. ඇයි කඳුළු ගෑස් තිබුණේ නැත්තේ? කඳුළු ගෑස් නොතිබෙන්න හේතුව මොකද්ද? කඳුළු ගෑස් තිබුණා නම් අවිගබුඩාවේ එදා කඳුළු ගෑස් පාවිච්චි කරන්න තිබුණා. වෙඩි නොතියා. ඒතර කඳුළු ගෑස් ඒකේ තිබුණේ නැහැ. කවුද ඒක වක්කීම බාරගන්නේ? ඊළඟ දේ තමයි ගරු කතානායකතුමනි දැන් මේ සියලු දෙනාම නැති වෙච්ච සිරකාරයෝ මතක තියාගන්න මේ කවුරුවත් වැරදිකාරයෝ නෙමේ අධිකරණයේ ඉදිරියේ මේ සියලු දෙනාම සැකකාරයෝ. එතකොට සැකකාරයෝ ආණ්ඩුවේ බාරයේ හිටපු සැකකාරයෝ. ඒ හින්දා ඒ ජීවිතවල වගකීම බන්ධනාගාර ඇමතිවරයා හැටියට එතුමාට තියෙනවා. එතුමාට ඒකෙන් ගැලවෙන්න බෑ. මේ කවුරුවත් අධිකරණයෙන් වැරදිකාර වෙච්ච අය නෙමෙයි එදා ඝාතනයට ලක් වුණේ එදා මැරුණේ. ඊළඟට නිලධාරීන් මේ නිලධාරීන් 10 දෙනාම වැලිකඩ බන්ධනාගාරේ ඉඳන් මීගමුවට ආවේ. කවුද වැලිකඩ බන්ධනාගාරේ ඉඳන් මීගමුවට මේ 10 දෙනාව ගෙන්නන්න නියෝග දුන්නේ කවුද? ඒක කියන්න ඕනේ. කවුරුවත් කවුද නියෝග දුන්නේ? කවුද වග කියන්නේ? ඒගොල්ලන්ව ගෙනල්ලා මේ කලබලයක් ඇතුළ තියෙද්දි මේ නිලධාරීන් 10 දෙනාව ඇතුළට යව්වේ කවුද? නිරායුධව ඇතුළට යව්වේ කවුද? එතකොට මේ කලබලයක් තියෙනවා කියලා දැනගෙන හිටියා. ඒ දැනගෙන හිටියාම මේ නිලධාරීන් 10 දෙනාගේ ජීවිත පිළිබඳව ගැටලුවක් මතුවලා තිබුණා. අන්න ඒ ගැටලුව ගැන හිතන්නේ නැතුව මේ 10 දෙනාට ඇතුළට යන්න ඉඩ දුන්නා. කවදාකවත් මේ බන්ධනාගාර ඉතිහාසයේ නිලධාරීන් ඝාතනය වෙලා නැහැ. මේ පළවෙනි වතාවට නිලධාරීන් මැරුණේ. මතක තියාගන්න. ඒ හින්දා තමයි අපි මේ කියන්නේ ඇමතිතුමා මේක මේකවත් කියනවා. ඒ වෙලාවේ ඇමතිතුමා ගියා නිලධාරීන්ගේ මරණකවල් වලට. හොඳ දෙයක්. ඇයි ඇමතිතුමා මේ සැකකාරයන්ගේ මරණකවල් වලට ගියේ නැත්තේ? ඒ සැකකාරයගේ දෙමව්පිය සමහර විට මාලිමාවට ඡන්දේ දීපු උදවිය. එහෙම වෙන්න පුළුවන්. මොකද තමුන්නාන්සලා මේ කියපු ප්‍රතිපත්ති ප්‍රකාශය මම වර්තාව විනාඩියක් දෙන්න. ඒ තමුන්නාන්සලා කියපු ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව මෙයා ලස්සන සිරගයක් හදනවයි කියලා මේ තිබුණු මේ ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව ලස්සන බන්ධනාගාරයක් හදනවයි කියපු මනුෂ්‍යත්වයේ පාදක කරගත්තු බන්ධනාගාරයක් හදනවා කියපු එක ওই බන්ධනාගාරයේ හිටපු දෙමව්පියෝ මාලිමාවට ඡන්දෙ දීලා තියෙන්න පුළුවන්. එහෙමනම් ඇමතිතුමාට තිබුණා අර නිලධාරීන්ගේ මරණකවල් වලට ගියා වගේ මේ ඉන්න රජවියන්ගේ මරණකවල් වලටත් යන්න. එතකොට තමයි ඇමතිතුමා ස්වාධීනව වැඩ කරනවා කියන මතය සමාජගත කරන්න තිබුණා. නමුත් ඇමතිතුමා ඒකට ගියේ නැහැ. ඇමතිතුමා නිලධාරීන්ගේ මරණකවල් වලට ගිහිලා එතනින් ඒක ගැලවුණා. ඊළඟට ගරු කථානායකතුමනි, ඒ හින්දා ඔබතුමාට අපි කියන්න ඕනේ, ඔබතුමා අයින් වෙන්නේ නැහැ. අපි දන්නවා ඔබතුමාට අයින් වෙන්න බෑ. 159 දෙනෙක් ඔබතුමා එක්ක ඡන්දෙ දෙනවා. ඒක අපි දන්නවා. නමුත් අපි මතු කරන්නේ එක කාරණයක්. එදා ඔබතුමාලා විපක්ෂයේ ඉන්නකොට කතා කරා වගකීම ගැන. වගවීම ගැන කතා කරා. විනිවිදභාවය ගැන කතා කරා. සදාචාරය ගැන කතා කරා. අලුත් දේශපාලන සංස්කෘතියක් හදන්න ඕනේ කියලා කතා කළා. අන්න ඒක තමයි තමුන්නාන්සලට අවසන් කරන්න මට විනාඩියක් දෙන්න ගෑන්ත ඇමතුමා. එතකොට තමුන්නාන්සලා මේ විනිවිදභාවය සදාචාරය අලුත් දේශපාලන සංස්කෘතියක් ගැන කතා කරා. අන්න ඒකට තමයි තමුන්නාන්සලාට ජනමතය ලැබුණේ. අන්න ඒ දේශපාලන සංස්කෘතිය අද හදන්නේ නැතුව අද ඒ ජනමතය අරගෙන ඇමතිතුමා ඒ ජනමතයට අද පස්ස හරවලා තියෙනවා. ඒක තමයි ඇත්ත කතාව. අයින් වෙන්නේ නැහැ කියලා කියන්නේ පස්ස හරවලා තියෙනවා. මොකද ජනමතය ගත්තේ අපි වගකීම් දරනවා, අපි වග වෙනවා, අපි විනිවිදභාවය පෙන්නනවා, අපි අලුත් සදාචාරයක් හදනවා, අපි තනතුරු වල එල්ලිලා ඉන්නේ, අපි මේ ජනතාවට වග කියන්න බැරි නම් අපේ අතින් වරදවල් සිද්ධ වුණොත් අපි මේකෙන් අයින් වෙනයි කියන ජනමතයක් හදලා තමුන්නාන්සලාගේ මැන්ඩේට් එක ගත්තේ. අදේ මැන්ඩේට් එකට තමුන්නාන්සලා වගේ කියන්නේ නැහැ. ඒ හින්දා ගරු නියෝජ්‍ය කතානායකතුම අවසාන වශයෙන් කොමිෂන් සභාව 7 වෙනිදා ගියා මේ බන්ධනාගාරයට. කොමිෂන් සභාවට යන්න දුන්නේ නැහැ. මානව හිමිකම් කොමිෂන් සභාව. මේ රටේ තිබෙන ස්වාධීන කොමිෂන් සභාව. ඒ මානව හිමිකම් කොමිෂන් සභාවට අයිතිය තියෙනවා නීතියෙන්. Tamanට ඕන වෙලාවක බන්ධනාගාරවලට සිරමැදි වලට ගිහිල්ලා බලන්න පුළුවන් අයිතිය තියෙනවා. නමුත් එදා මේ බන්ධනාගාර නිලධාරීන් මානව හිමිකම් කොමිෂන් සභාවට ඇතුළත් වෙන්න ඉඩ දුන්නේ නැහැ. එහෙම වෙන්න බෑ. අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ පාලනය යටතේ කොහොමද මේ නීතිය කැඩුනේ? ගෝඨාභයලාගේ රාජපක්ෂලාගේ පාලන ක්‍රම යටතේ මේක කැඩුනා නම් අපිට ප්‍රශ්නයක් නැහැ. තමුන්නාන්සලා මේ රටේ නීති ආධිපත්‍ය හදනවා කියපු මිනිස්සුන්ගේ පාලනය යටතේ ඒ බන්ධනාගාරයට ගියාම ඒ නිලධාරීන්ට යන්න උන්නේ නැහැ. ඔමානව හිමිකම් කොමිෂන් සභාව ආරවල ඇව්වා. මේ අධිකරණ ඇමතිතුමා නිහඬව බලා සිටියා. ඒ ගැන වචනයක් කතා කරේ නැහැ. ඒ හින්දා අපිට අද පේන තියෙනවා අද මේ ඇමතිතුමා වගකීම් පැහැර අරලා තියෙනවා. ඒ වගකීම් පැහැර හරින්දා ඔව් මේකේ වගකීම දරන්න ඕනේ. ඒ දැරීම වෙනුවෙන් තමයි අපි කියන්නේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි, එතුමාට මිල අසීම හැරෙන්න එතුමාට මොකුත් කරන්න දෙයක් නැහැ. නමුත් එක මම සිංහල කියමනක් කියමින් මගේ කතාව අවසන් කරනවා. ඒක තමයි වෙහෙරක් ගිලපු කෙනාට අගලවත් කජ්ජද්ද කියලා කිව්වලු.